බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. දුලස්සන දේශනාව සප්ත බොජ්ජංග ධම්මානුපස්සනාව.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නට යෙදුනේ. ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුල ඉතාම වැදගත් හැම බුදු කෙනෙක්මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව කොටසෙන් කොටස පසුගිය සති කීපේ පුරාම අපි ධර්ම දේශනා මාලාවක් හැටියට කතා කරන්නට යෙදුනා. ඉතින් මේ දිනවල අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස් කීපේ තමයි සාකච්ඡා කරමින් යන්නේ. සතර සතිපට්ඨාන ඉතාම වැදගත්. මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි ඔබ දැනුවත් කරා, පුළුවන් නම් සටහන් කරගන්න, එක්ක පටිගත කරලා තියාගන්න, මේ දේශනා නැවත නැවත අහන්න. සමහර වෙලාවට ඔබට භාවනාව ගැන ටිකක් ගැඹුරින් කතා කරනකොට, අවබෝධ කළ යුතු ධර්ම කාරණා ටිකක් ගැඹුරින් කතා කරනකොට, මේක නම් අමාරුයි අමාරුයි වෙනද බණ වගේ නෙමෙයි, මේ බණ නම් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත, අපි ගොඩක් කැමති අපේ හිත කතන්දර අහන්න. කතාවල් හඳන් ජාතක කතා වගේ දේවල්, ඊළඟට ඔය ධම්මපදයේ තියෙන ඒ නිදාන කතා, බුදුහාඳුරයන් කාලේ සිදුවීම්, ඒව ඇසුරින් අපි ධර්ම කරුණු අහහා ඉන්න හරි ආසයි. හැබැයි ඒවෙන් අපිට ජීවිතේ යමක් තේරුම් ගන්න පුළුවන්, ජීවිතේ අඩුපාඩු සකස් කර ගන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගත යුතු හරය, මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ වැහිලා තියෙන ආරි සත්‍ය හතරක් මතු කරලා ලෝකයාට දේශනා කරන්න. මේ සතරාපාය මහගෙදර කරගෙන සංසාරි දුක් විඳ විඳ යන සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්, දුකෙන් නිදහස් කරවන්, අන්නේ මාර්ගයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. පිංගතුනි, ඒ වෙනුවෙන් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලේ විවරණ ගනිද්දිම ඒ ජීවිතයේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය තිබුණා. සසරේ මනෝ ප්‍රනිධානේ වාක් ප්‍රනිධානේ පුරපු කෙනෙක්. එදා දීපංකර බුදුරජාන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා ඒ ආසනේම රහත් වෙලා පිරිනිවන් පාන්න තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරා, ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වයේ පිණිස පාරමී පුරනවා. තව බොහෝ දීර්ඝ සංසාර ගමනක මගේ ජීවිතේ මං කැපකිරීම කරගෙන යනවා. ඒ අසංකේයවත් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න. තමන්ගේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්‍යයා ගැන මහා කරුණාවෙන් කැප කරලා උන්වහන්සේ පාරමී පුරාගෙන ආවා. සාරා සංකේය කල්පලක්ෂය, දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සත්‍ය අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ පාරමිතා, මේ පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සසර සම්පූර්ණ කරලා මොනතරම් දීර්ඝ කාලයක්ද, මොනතරම් දුක් විඳ විඳාපු සසර ගමනක්ද. උන්වහන්සේම දේශනා කරනවා, පාරමී පුරාගෙන එද්දී මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීලා තියෙනවා. මේ මහ පොළොවේ තියෙන පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේ මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ශරීර මාංශේ දන් දුන්නා කියන. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයම මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීරයේ ලේ දන් දීලා තියෙනවා කියන. ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන දීර්ඝ සංසාර ගමනේ මහා දුක් විඳගෙන උන්වහන්සේ මේ ආපු ගමන මේ ආවේ අවබෝධ කළ යුතු ආරි සත්‍ය හතර ගුරුපදේශ රහිතවම තමන් වහන්සේ අවබෝධ කරගන්න. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතයේ දිහා පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් විඳපු දුක් ගැහැට අපිට හිතාගන්නවත් පුළුවන් දුකක් නෙමෙයි උන්වහන්සේ විඳේ. ඒ නිසා මතක තියාගන්න යමක් ලැබෙන්නේ අපි යම් කැපකිරීමක් කරලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසරේ මහා කැපකිරීම් කරලා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ පුදුමාකාර දුකක් වින්දා. මහා පුදුම දුෂ්කර ක්‍රියාවක් කරා. ඒ දුකේ ඒ කැපකිරීමේ ධර්මයේ වෙනුවෙන් චතුරාරි සත්‍ය ගුරුපදේශ රහිතව අවබෝධ කර ගැනීම වෙනුවෙන් අපිට හිතා ගන්න බැරි කැපකිරීමක් කරලයි මේ ධර්මයේ බෝධි මූලය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත් ධර්මයේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගත්තට දැන් අපිට ගුරුවරයෙක් ඉන්නවා. මේ තුන් ලෝකයාටම ගුරුවරයෙක් ඉන්නවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන කරුණාවෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය, කෙටිම ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්නෝ. ඒ තමයි සතර සතිපට්ඨාන. ඒ තමයි කෙටිම ක්‍රමය. ආ, එතනින් එහා කෙටි ක්‍රම නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි මේ දේශනාව යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවා නම් උප්පරිම අවුරුදු 7ක් යයි කියේ. යම් කිසි කෙනෙක් මේ දේශනාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් ආතාපි සම්පජානෝ සතිමා මනා සිහි නුවණින් වීරියෙන් අප්‍රමාදීව මේ ධර්මයේ වඩනවා නම් දින 7කුත් ඇති කියෝ. දින 7ත් අවුරුදු 7ත් වගේ කාලයක් තුල ඒකාන්තින් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දින ඇතුව ප්‍රතිඵල පෙන්නමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරේ. ඔබ දන්නවා මේ දේශනා පෙළේම අපි කතා කරන්නට යෙදුණා. මේ දේශනාව ආරම්භ කරන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය, කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්ධවානං සමතික්කමායි, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන. දුක්ඛ දෝමනස්සානං අත්තංගමායි, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන. නිබ්බානස්ස සච්චිකිරියායි, නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාව එදා දේශනා කරන්නට යෙදුණා. හැම බුදු කෙනෙක්ම අත්නොහැර දේශනා කරන අවිධහිත දේශනාව. මේ නිවන් අවබෝධයේ කරා යන සියලු ශ්‍රාවකයන්ට වැදගත්ම දේශනාව සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාවේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම රැසක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, සම්පජාන්නේ, ධාතු මනසිකාරය, ඒ වගේම නවසීවතික භාවනාවල්, පිළිකුල් භාවනාව, ඊළඟට වේදනානුපස්සනා සතිපට්ඨාන කොටස, චිත්තානුපස්සනා සතිපට්ඨාන කොටස, ධම්මානුපස්සනාව යටතේ නීවරණ කොටස, ඒ වගේම පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, මේ වගේ කොටස් ගණනාවම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන. ධම්මානුපස්සනාවට අයිති සප්ත බොජ්ජංග ධර්ම. පිංගතුනි, මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන නිවන් අවබෝධයට ඉතාම වැදගත් බෝධි අංග, බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ පහාරාද කියන මේ අසුරේන්ද්‍රයාට දවසක් මහා සාගරයේ තියෙන වටිනා වස්තු ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන් මහ මුහුදට මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. එතකොට ඒවට හේතු බුදුහාමුදුරු අහනකොට ඔහු කියනවා, ස්වාමීනි අපි මහා සාගරය තුල තියෙන අද්භූත දේවල් දකිනවා. එයින් එකක් තමයි මුහුද ඇතුලේ වටිනා මුතු, මැණික්, සක්, ශිලා, වෙරළු මිණි ආදී මහා වටිනා මාණික්ක වර්ග තියෙනවා කියලා මේ මුහුදු පතුලේ. ඒවා මේ අපි දකින්නේ මුහුද ඇතුලේ තියෙන වටිනා මැණික් වර්ග, වටිනා වස්තුව, දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා. ඒවා දැකලා සිත් තලවාගෙන වාසය කරනවා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරය, මහා වටිනා වස්තුව මේකේ තියෙනවා කියලා ඒකේ වටිනාකම දැකලා ඒකට ඇලුම් කරන. බුදුරජාන් වහන්සේ වදාළ පහාරාද, මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ සම්පත් සාගරයක් කියන. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්ක රත්න 37ක් තියෙනවා. ඔය 37 දැකලා අඳුනගෙන මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන වාසය කරනවා. එහෙමනම් ඔබත් ඔය අතරින් කෙනෙක්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පැවිදි කෙනෙක් නම් එක්ක භික්ෂුවක් නම් එහෙම නැත්නම් භික්ෂුණියක්. ගිහි ශ්‍රාවකෙක් හැටියට එක්ක උපාසකෙක් එහෙම නැත්නම් උපාසිකාවක්. ඔය කොටස් හතරෙන් කෙ තිරුවන් සරණ ගිය මේ ධර්මයේ තුල ධර්මාවබෝධය ලබන්න ඕන කියලා අවංකව ගුණධර්ම පුරණ කෙනා ඔය කොටස් හතරෙන් එකකට අයිති. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නවා, මගේ ශ්‍රාවකය බුද්ධ ශාසනයට පහදින්නේ මෙන්න මේ ශාසනය තුල තියෙන වටිනා මාණික්ක රත්න 37 අඳුනගත්ත නිසා. හැබැයි ඔබ බෞද්ධය කියලා කිව්වට ඔබ ඇත්තටම මේවා අඳුනගෙනද පැහැදුනේ කියන එක දැන් ඔබ බලන්න ඕන. අන්න බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක 37. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න ඔය කොටස් 37ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. දැන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සප්ත බොජ්ජ අර 37න් බොජ්ජංග ධර්ම 7 බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක 7ක්. පින්තුනි අපි ඉස්සලා නම් වශයෙන් තේරුම් ගමු. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ඔන්න ඔය බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නේ ධර්මාවබෝධය තුලයි. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන ආකාරය ගැන බොජ්ජංග සංයුක්තිය කියලා සංයුත්ත නිකායේ වෙනම දේශන පෙළක් තියෙනවා. මේ දේශන අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට එකින් එක අධ්‍යයනය කරගෙන යනකොට මේ බොජ්ජංග වඩන හැටි, බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නවා. පින්තුනි බොජ්ජංග බෝධි අංග සති සම්බොජ්ජංග. එතකොට බලන්න එතනත් සිහිය, සතර සතිපට්ඨානේ පිහිටලා තියෙන සිහිය. මේ සිහිය තමා තුළ හොඳට සිහිය දියුණු වෙලා සතර සතිපට්ඨානේ තුලම තමන්ගේ සිහිය පිහිටනකොට ඒ සිහිය බෝධි අංගයක් බවට පත් වෙනවා. ධර්මාවබෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් මම ඔබට මේ පියවරෙන් පියවර ගැඹුරට යන විදිහට ටික ටික මේක තේරුම් කරන්න උත්සාහ ගන්න. එතකොට සතිය, සතර සතිපට්ඨානේ පිහිටපු සිහිය ඔබ තුල හොඳට දියුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඔබ සිහිය වඩනවා නම් අන්න ඒ සිහිය ඔබේ බොජ්ජංග ධර්මය, බෝධි අංගයක්, නිවන් අවබෝධයට නැඹුරු වෙච්ච අංගයක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ තුළ ධම්මවිචේ කියන්නේ ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. අපි කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මකාරණා හොඳට සිහිය පිහිටලා ඒ සිහිය තුළ ඉඳගෙන ඔබ ධර්ම කරුණු නුවණින් මෙනෙහි කරනවා, ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. අපි හිත මේ විදිහට, මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හොඳට එකඟ වෙච්ච හිතකින් විදර්ශනා නුවණින් මෙනෙහි කර කර බලනවා. ඊළඟට ඒක හේතුඵල වශයෙන් බලනවා. මේ ඇස අනිත්‍යයි. එහෙමනම් මේ ඇස නාම රූපයෙන් හටගත් ආයතනය. මේ ඇස තුල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. නාම ධර්ම හැටියට වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර. මේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ ආයතනය. මේක ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා, ආහාර සමුදය අරූප සමුදය. ආහාර නිරෝධ අරූප නිරෝධ. මේක ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ආහාර නැති වෙනකොට නැති වෙනවා. මේක අනිත්‍යයි. මේක දුකයි. මේක මම නොවේ, මගේ නොවේ. මේක මම මගේ මගේ ආත්මය කියලා මට ඕන විදිහට පවත්න්න දෙයක් මෙතන නැහැ. අන්න දැන් ගැඹුරු නුවණකින් යෝනිසෝ මානසිකාරයක යෙදෙමින් මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය හොඳට නුවණින් විමස විමස ගැඹුරු විදර්ශනා නුවණකින් ඔබ බලනවා. ඒ බලනකොට ඒ විමසීම තමයි ධම්මවිචේ, ධර්මය විමසීම. අන්නේ ධම්මවිචය කෙනෙකුට නිවන අරමුණු කරගෙන වැඩෙනවා. ධර්මාවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. මාර්ගඵල අවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. බෝධි අංගයක් හැටියට වැඩෙනවා. ඒ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට ඔබ තුල වීරිය, මේ ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට වීරියක් ඇති වෙනවා. මේ ධර්මයේ වැටහෙන්න වැටහෙන්න, සසර බිය දැනෙන්න දැනෙන්න කෙනෙකුට වීරිය උපදිනවා. වීරිය තව තව බලවත් වෙනවා. බුදුහාමුදුරු අපිට වීරිය සතර ආකාරයකින් පෙන්වනවා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නෝපන් අකුසල් නෝපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. නෝපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න. දැන් අපි සතිපට්ඨානෙ වැඩුවත් භාවනා කරත් ඒ කරන්න වීරියකින්. අපිට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධයට යොමු වෙච්ච වීරියක් අවශ්‍යයි. ඒ වීරිය බුදුහාමුදුරුවෝ එක එක විදිහට ධර්මයේ පෙන්නවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරමක්ක ධාතු. යමක් ධර්මාවබෝධයේ පිණිස කුසල් වඩන්න ආරම්භ කරන්න වීරියක් තියෙන්න ඕන. නික්කම ධාතු, ඒක දිගට දිගට පවත්වගෙන යන්න වීරියක් තියෙන්න ඕනේ. පරමක්කම ධාතු, තමන්ගේ නිෂ්ඨාව දක්වාම අවබෝධය ලැබෙන තෙක්ම අත් නොහැර අඛණ්ඩව කරගෙන යන්න ඒ වීරිය දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළා, කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුල තියෙන වීරිය ධර්මාවබෝධයේ අංගයක් හැටියට ඒ වීරිය වැඩෙන්න පටන් ගන්න. ධර්මාවබෝධයේ වෙනුවෙන්ම ඒ වීරිය නැඹුරු වෙලා ධර්මය අවබෝධි පැත්තට වැඩෙනකොට ඒක බෝධි අංගයක්, බොජ්ජංගයක් බවට පත් වෙනවා. ඒ වීරියම ඔබ ධර්මාවබෝධයේ කරාරගෙන මතක තියාගන්න, ඒක ඊර්දිපාදයක්. වීරිය ඊර්දිපාදය. වීරිය සම්බොජ්ජංගය. සතර සම්‍යප්පදාන වීරිය. විරිය ඉන්ද්‍රිය, විරිය බලය. ඔය හැම තැනම කතා කරන්නේ වීරිය අවශ්‍යයි. අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වීරිය ගැන නිරන්තරයෙන් පෙන්නන්නේ. බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අන්තිම බුද්ධ වචනේ හැටියට දේශනා කරේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි. මහණෙනි, අවසාන වශයෙන් නුඹල අමතන වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන. අප්‍රමාදී වෙන්නේ ඒ කියන්නේ වීරිය වඩන, අප්‍රමාදී භාවය. ඊළඟට බුදුරජාන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රය පෙන්වුවා, මහණෙනි මේ මහා පොළව තුල ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර අපි දන්නවා මේ සත්තු පොළවේ ඇවිදගෙන යනකොට පාසලකුණු පිහිටනවා. දැන් ඔබ හිතන්න, ඔබ මිදුල හොඳට අතුගාපු වැලි තියෙන මිදුලක් නම් ඔබ ඇවිදගෙන ගියහම අඩි පාරවල් හිටිනවා. සතෙක් ඇවිදගෙන ගියහම ඒ සත්තුන්ගේ පාසටහන් පිහිටනවා. ওই පොළවේ පිහිටන පාසටහන් අතර විශාලම පාසටහන පිහිටන්නේ හස්තියට, ඇතාට. ඔබ දැකලා ඇති ඇතෙකුගේ පියවර සටහනක් මුළු පොළොවම ස්පර්ශ කරන ඇතාගේ පියවර. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවකට වෙන මහණෙනි, මේ හස්තියගේ උප මේ පියවර සටහන තුලට මේ පොළොවේ ඇවිදගෙන යන අනෙක් ඕනම සතෙක්ගේ පියවරක් මේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතාගේ පියවර සටහන තමයි ලොකු. ඒ වගේ තමයි මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ඇද්ද? ඒ සියල් අප්‍රමාදී භාවයටම ඇතුල් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ යම් කුසල් දහම් වැඩෙනවද? කුසල් දහම් කියලා යමක් ඇද්ද? ඒ සියල්ලම අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. ඒ සියල්ල උපදින්නේ අප්‍රමාදී භාවයේ තුලමයි. ඒ නිසා පිංගතුනි වීරිය අවශ්‍යමයි. වීරියෙන්මයි මේ ධර්ම මාර්ගයේ ගැඹුර කරා යා යුත්තේ. මාර්ගඵල අවබෝධයෙන් නිවන් අවබෝධයේ කරා යා යුත්තේ. එතකොට කෙනෙක් තුල ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිස තමා තුල තියෙන වීරිය බලවත් වෙනකොට ඒක අවබෝධයේ අංගයක් හැටියට වැඩෙනවා. නිවන කරා වීරියෙන් ඔබව අරගෙන යනවා ඉස්සරහට. එතකොට ඒක බොජ්ජංගයක් බෝධි අංගයක් බවට පත් වෙනවා. ඔන්න සති සම්බොජ්ජංගේ, විරිය ධම්මවිජේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ. සිහිය ධර්මයේ නුවණින් විමසීම, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරේ ධම්මවිජේ. ඊළඟට වීරිය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරිය. ඊළඟට එහෙම වීරියෙන් හොඳ ධර්මයේ විමසමින් ධර්මාවබෝධයට හිත වඩාගෙන යනකොට හිතේ ඇතිවෙනවා නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සතුටක් උපදින. මේ ධර්මයේ වැටහෙන්න වැටහෙන්න ධර්මයේ තුල ලොකු සතුටක් තියෙනවා. මේ ධර්ම මාර්ගේ වඩන කෙනාට ධර්ම මාර්ගයේ තුලේ නිරාමිස සතුට අත්දකින්න ලැබෙනවා. නිරාමිස කියලා කියන්නේ ඒක පංචකාමයන් එක්ක ලැබෙන දෙයක් නෙමෙයි. දැන් සාමාන්‍ය පංචකාමයන් තුල ඉන්න ලෝකයා සතුට හොයන්නේ ඇහැට පේන බාහිර ප්‍රියමනාප ලස්සන රූප දැකලා. ඒවෙන් සතුට වෙන්න ඒව හොය හොයා දුවනවා. කනට ඇහෙන ශබ්ද, ප්‍රියමනාප මිහිරි හඬ, ශබ්ද සංගීත ඒව හොය හොයා දුවනවා. නාසයට සුවඳ, එක එක සුවඳ වර්ග හොය හොයා දුවනවා. ඊළඟට රස රස කෑම, දිවට දැනෙන රස බලන්න. කෑම වෙනුවෙන් කොච්චර, ආහාරය වෙනුවෙන් කොච්චර වියදම් කරන මිනිස්සු ඉන්නවද? රසයේ හොය හොයා දුවනවා. පහස, කයට දැනෙන පහස ලබන්න හොය හොයා ඒවට දුවන. එතකොට සාමාන්‍ය ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවල, ඇස කන නාසය දිව කය පංච ඉන්ද්‍රියම් පිනවීම තුල තමයි සැපේ හොයන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පංච ඉන්ද්‍රියම් පිනවීමකින් ඉන්ද්‍රියන් තුලින් ලබා ගන්න අර සාමිස කෙලෙස් සහිත එකක් නෙමෙයි, නිරාමිස. සමාධිය තුල, භාවනාව තුල, විමුක්ති මාර්ගයේ තුල, නිවන් මඟ තුල මේ මඟ වඩනකොට උපදිනවා නිරාමිස සැපය. ඒ සැපේ අර සියල්ලට වඩා උතුම් සැපය. ඒ සැපය ධර්මාවබෝධයේ අංගයක් හැටියට ඔබව නිවන කරා අරගෙන යනවා. එතකොට යා ඒ සැපේට නොඇලී ඒ සැපේ යථා ස්වභාවය දකිමි, ඒ සැපේ හටගත් මෙන්න මේ විදිහටයි කියලා දකිමි. යා ඒ සැපයත් නිවන් අවබෝධයේ අංගයක් බවට පත් කරගන්න. අන්න එතකොට ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන. දැන් බලන්න, ඔබ දන්නවා අපි ධ්‍යාන මට්ටමින් කතා කරමු. ඔබ අහලා ඇති කෙනෙක් පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා, භාවනා කරලා සමාධිය වඩලා පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. මේ ධ්‍යානෙ බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙහෙම: විවිච්ඡේව කාමේහි, විවිච්ඡේව අකුසලේහි, ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨම ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න පළවෙනි ධ්‍යානෙ බුදුහාමුදුරුවෝ ධර්මයේ විස්තර කරපු හැටි. විවිච්ඡේව කාමේහි, යන්න අර පංචකාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙච්ච වෙලාව. සවිතක්කං සවිචාරං, විතක්ක විචාර තියෙනවා. ප්‍රීති සුඛං, අන්න ප්‍රීතියක් තියෙනවා හිතේ ඇති වෙලා. අර කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. හැබැයි එතකොට ප්‍රීතිය ඉපදිලා තියෙන කාමයන් නිසා නෙමෙයි, කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම ලොකු සැපයක් දැනෙනවා. අන්නේ ප්‍රීතියත් සැපයත් තුල තමයි පළවෙනි ධ්‍යානෙ උපදවන්නේ. එතකොට දැන් මේ ධ්‍යානෙ උපදවලා තියෙන්නේ නිවන අරමුණු කරගෙන. ඒ නිවන අරමුණු කරගෙන හිත වඩන කෙනාට හිත තුල මේ නිරාමිස සතුට ප්‍රීතිය තියෙනවා. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයා මේ ප්‍රීතියට ඇලෙන්නේ නැහැ. එයා ඒකත් අවබෝධයේ අංගයක් බවට පත් කරගන්නවා. එයා දන්නවා මේ ප්‍රීතිය ඇති උනේ දැන් අපේ හිත තුල ප්‍රීතියක් ඉපදුනා නම් ඉපදුනේ සිතයි සිතුවිලි විඥානයයි නිසා. අපි ආනාපාන සති භාවනාවෙන් නම් සමාධිය ඇති කරගත්තේ. එහෙනම් අපිට ඒ සමාධිය ඇති වෙන්න ඒ ප්‍රීතිය උපදින්න හේතුනේ සිත තුලින් හුස්ම රැල්ල මෙනෙහි කිරීම තුල. සිතත් සිතුවිලිත් විඥානය, විතක්ක විචාර. හුස්ම ගැන ආස්වාස ප්‍රස්වාස තුල හිත යොමු කරලා ඒ වඩපු භාවනාව නිසා තමයි නිරාමිස ප්‍රීතියක් මනසේ හටගත්තේ. එතකොට එයා දන්නවා මේකත් හේතුවක ඵලයක්. ඒ නිසා මේක අනිත්‍යයි. මේ ප්‍රීතියටත් නොඇලී ඒ නිරාමිස ප්‍රීතියත් අවබෝධ අංගයක් බවට යාපත් කරගන්නවා. අන්න එතකොට ඒක බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන තමා තුළ වැඩෙන්න පටන් ගන්න. අන්න ප්‍රීති සම්බොජ්ජංගේ. දැන් සති, ධම්ම විජය, විරිය, ප්‍රීති. ප්‍රීතියට නොඇලෙනකොට යා තුළ බලවත් වෙනවා පස්සද්ධිය, කායික සැහැල්ලුව. ප්‍රීතියට නොඇලෙන්න නොඇලෙන්න කායික සැහැල්ලුව පස්සද්ධිය තුල හිත පිහිටන. මේ හිතේ ස්වභාවය යමකින් මිදෙනකොට තව තැනක හිත පිහිටනවා. හැබැයි මේ හිත පිහිටන්නේ ධර්මයේ කරා යන ශ්‍රාවකයා උතුම්ම අරමුණු තුල තමයි හිත පිහිටගෙන ගැලවීම දක්වාම යන. එතකොට බලන්න දැන් මේ ධ්‍යාන ඉහළට ඉහළට යනකොට පළවෙනි ධ්‍යානයේ ඉන්න කෙනා දෙවෙනි ධ්‍යානයටපත් වෙනකොට විතක්ක ਵਿਚාර සංසිදෙනවා. එයාට බලවත්වම තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එයා තුන්වෙනි ධ්‍යානයට යනකොට අන්න ප්‍රීතිය සංසිඳ වුණා. ප්‍රීතිය ආදීනව සිහි කරලා ප්‍රීතියට නොඇලි ප්‍රීතියෙනුත් හිත මධ්‍යස්ත කරගන්නවා. ඒ මධ්‍යස්ත කරගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුල බලවත්වම තියෙන්නේ සැපය, කායික සැහැල්ලු භාවයේ සැපයත් උපේක්ෂාවත්. ප්‍රීතිය සංසිඳිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්වෙනි ධ්‍යානය ලබන. එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයත් එක්ක කය තුල විශාල සැපයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්ම මාර්ගයේ ගැඹුරට වැඩෙනකොට ඒ තුල ඒ ධර්මාවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුල පිහිටන ආකාරය. හැබැයි එයා දැන් පස්සද්දි අර කායික සැහැල්ලුව නිසා ඇතිවෙච්ච සැපයත් අවබෝධයේ අංගයක් හැටියට දකින. දැන් අපි හිතමු අපේ කය භාවනා කරනකොට සරලව අපි ගමු. අපේ කය භාවනා කරනකොට කායිකව ලොකු සැහැල්ලු බවක් අපිට දැනෙනවා. සැපයක් දැනෙනවා. සමහරු කියන්නේ ඉහලට වඩපු අය නෙමෙයි සාමාන්‍ය භාවනා කරන අය පවා කියනවා ටිකක් භාවනා කරගෙන යනකොට අර කොන්ද රිදෙනේවා, කකුල් රිදෙනේවා, ධනිස් රිදෙනේවා හොඳට හිත එකඟ වෙනකොට ඒවා අමතක වෙලා යනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. භාවනා කරනකොට මුළු කයම සංසිඳිලා සැපයක් දැනෙනවා. ඒ දැන් හිතන්නේ චුට්ටක් භාවනා කරලා ඔහොම දෙයක් දැනුණා නම් භාවනාව ඉහළට වඩාගෙන දියුණු කරගෙන ධ්‍යාන මට්ටම් වලට වඩන කෙනා මොනතරම් මේ කායික සැහැල්ලු භාවයේ තුල ඇතිවන මේ සැපය අත්දකින්නවද? හැබැයි ආ සැපය අත්දැක්කා කියලා ඒ සැපයට ඇලෙන්නේ අවබෝධයංගයක් බවට ඒකපත් කරගන්න. එයා එතනින් නතර වෙන්නේ. ඒකයි ඒක බොජ්ජංගයක් බවට පත් කරගන්න. බෝධි අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා කායික සැහැල්ලුවක් නිසා සැපයක් ඇති වුණාද? මතක තියාගන්න සැපයක් ආවත් දුකක් ආවත් මොන විඳීමක් ආවත් උපදින්නේ ස්පර්ශයෙන්මයි. කායික සැහැල්ලු භාවයක් නිසා සැපේ ඇති වුණා නම් ඒ සැපේ අපිට ඇති වුණෙත් කයයි පහසයි විඥානය නිසා. එතකොට ඒකත් භාවනාව තුළම ධර්මාවබෝධයට මේ හිත වැඩිම තුළම ඇතිවෙච්ච හේතුක ඵලයක්. ඒක අඳුනගත්ත කෙනා අර සැපේට නොඇලි හේතුඵල වශයෙන් ඒ සැපයත් නුවණින් දකින්න අවබෝධය අංගයක් බවට ඒකපත් කරගන්න. එයා ඒ සැපේ යථා ස්වභාවය දකිමින් ඒක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා වඩමින් ඒ සැපේටත් නොඇලි ඒ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට වඩනවා. අන්න එතකොට ඒක බෝධි අංගයක්, බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් ඔන්න අපි කතා කරා ධර්මාවබෝධයට හිත වැඩිගෙන යනකොට සතර සතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටලා ඒ වැඩෙන සිහිය බෝධි අංගයක් හැටියට ගැඹුරින් වැඩෙනවා, බොජ්ජංගයක් වෙනවා. ඊළඟට ධර්මාවබෝධයේ පිණිස ඔබ තුළ තියෙන විමසීම, ධම්ම විජය බෝධි අංගයක් හැටියට වැඩෙනවා. ධර්මාවබෝධය තුළ ඔබ ඇති කරගන්න වීරිය ඔබ තුළ බෝධි අංගයක් වෙනවා. ඒක විරිය සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ධර්මාවබෝධයේ තුල ඔබ හිත වඩාගෙන යනකොට ඔබට නිරාමිස සතුටක්, ප්‍රීතියක් ඉපදුනාන. ඔබ ඒටත් නොඇලී විදර්ශනාවට යොමු වෙලා ගැඹුරින් ඒ ප්‍රීතිය නිවනේ අංගයක් හැටියට බොජ්ජංගයක් හැටියට ඔබට වඩාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රීති සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ඊළඟට ඔබ තුල යම් කායික සැහැල්ලුවක් නිසා යම් සැපයක් දැනෙනවාද? ඒ සැපේත් යථා ස්වභාවය අත්දකින්න ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. විදර්ශනා වඩමින් ඒ දැනෙන සැහැල්ලු භාවයේ සැපේ පව අවබෝධ අංගයක් හැටියට පත් කරගන්න. පස්සද්ධි සම්බොජ්ජං. එතකොට සති, ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි. ඊළඟ එක තමයි සමාධිය. කයට අර සැහැල්ලුවටත් නොඇලෙනකොට සමාධියම තමයි තව තව බලවත් වෙන්නේ. දැන් පළවෙනි ධ්‍යානයට වඩා දෙවෙනි ධ්‍යානයේ ඒකාග්‍රතාවය බලවත්. ඊටත් වැඩිය තුන්වෙනි ධ්‍යානය තුළ තවත් හිත කර්මන්නේ වෙලා බලවත්. හතරවෙනි ධ්‍යානයට යනකොට තවත් බලවත්. මතක තියාගන්න, පළවෙනි ධ්‍යානයේදී ඔන්න විතක්ක විචාර සංසිඳව ගන්න. දෙවෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතියට නොඇලී ප්‍රීතිය ගැන සංසිඳෙන්න. තුන්වෙනි ධ්‍යානයට යනකොට සැපේටත් නොඇලී සැපය සංසිඳෙන්න. හතරවෙනි ධ්‍යානයට යනකොට බලවත් උපේක්ෂාවක් තියෙන. හතරවෙනි ධ්‍යානයේ තුර තියෙන බලවත් උපේක්ෂා ස්වභාවයක් තියෙන. ඒ වෙනකොට සමාධිය ඉහළටම වැඩිලා. හතරවෙනි ධ්‍යානයට වැඩිලා. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා, මේ හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිත හරියට පෙරාපු රත්තරන් වගේ. උපමාවකට පේනවා. දැන් ඒ උපමාවෙන් බුදුහාමුදුරු විස්තර කරේ කර්මන්නේයි කියලා. පෙරලා හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් කර්මන්නේයි. ඊට පස්සේ ඒක ඕන පැත්තකට අපිට අවශ්‍යතාවයට අනුව යොමු කරලා ඒ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන් පෙරාපු රත්තරන් වලින්. ඔබට අවශ්‍ය මාලයක් හදන්න නම් මාලයක් හදන්න පුළුවන්. ඔබට අවශ්‍ය වලල්ලක් හදාගන්න නම් ඔබට වලල්ලක් හදන්න පුළුවන්. ඔබට කරාම්බුවක් හදන්න නම් කරාම්බුවක් හදන්න පුළුවන්. ඒ පිරිසිදුව පෙරලා කර්මන්නේ කරපු රත්තරන් අවශ්‍ය විදිහට ඒක කර්මන්නේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි හතරවෙනි ධ්‍යානයට හිත ඉහළට වැඩිලා වැඩිලා ඉහළ සමාධි මට්ටමකට එනකොට හිත හොඳ කර්මන්නේ කියන. ඒ හතරවෙනි ධ්‍යානයට දියුණු කරගත්ත පිරිසිදු හිතක් තුළ ඉඳන් තමයි එයා හිත යොමු කරන්නේ පෙර ජීවිත දකින්න. අන්න එතනදී තමයි යාට පහළ වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට පෙර ජීවිත දකින්න නුවණ උපදවා ගන්න එතනදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊළඟට යාට පුළුවන් ඒ හතරවෙනි ධ්‍යානය තුළ ඉඳන්ම හිත යොමු කරලා සත්‍යයන් මැරුණට පස්සේ උපදින ආකාරය දකින්න නුවණ උපදවන්න. ඒකට කියනවා චුතූපපාත ඥානෙ උපදවන. ඒකත් එතනදී. එතකොට ඒ වගේ දිවස් නුවණ පහළ කරගන්න ඒවා ඉරදි විද ඥාන ඒව තම තමන්ගේ පිනේ සසර පුරුදුවල ස්වභාවයට ඒ ඥානයන් පහළ කරගන්න අර කර්මන්නේ හිතට හැකියාව තියෙන. හැබැයි දැන් සමාධිය ගොඩක් ප්‍රබලයි. හැබැයි එයා සමාධියටත් නොඇලී මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරත් සමාධිය වඩපු ධ්‍යාන වඩපුවයි ඉඳලා තියෙන. ඒකනේ අපේ බුදුහාඳුර පහළ වෙන්නත් පෙර ඔය ආලාර කාලාම උද්දක රාම පුත්ත අසිත තාපසයා පවා මනෝමය කයින් දිව්‍ය ලෝකෙට ගියා කියන භාවනා කරපු තවුසේ. එතකොට ඒ හිත දියුණු කරලා එක එක හැකියාවල් ඇති කරගත්තා. ඒ භාවනා කරපුවයි හිටියා. හැබැයි ඔවුන් සමාධියට ඇලුම් කරා. සමාධිය තෘෂ්ණාවෙන් ඒ සමාධිය තුල බැඳී හිටියා. ඒක උපාදාන කරගත්තා. ඒ නිසා ඔවුන්ට ගැලවෙන මාර්ගය එතනින් එහාට හොයාගන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිත වඩලා එතනින් එහාට ගැලවෙන ක්‍රමේ හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ සමාධියටත් නොඇලි සමාධිය ගැනත් හිත උපේක්ෂාවට පත් වෙන්නට ඕන. එතකොට එයා ඒ කොච්චර හිත දියුණු කරත් දියුණු කරපු හිත තුලත් හේතුඵල දකිනවා. මේකත් අනිත්‍යයි. මේකත් හේතුඵල ධර්මයන් තුල පහළ වෙච්ච දෙයක්. ඒ සමාධියට නොඇලි ඒ සමාධී යථා ස්වභාවයේ නුවණින් දකිමින් විදර්ශනා නුවණින් දකිනකොට අන්නේ සමාධිය බෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. ඒක උපාදාන වෙච්ච දෙයක් නෙවෙයි. දැන් ඒකේ අවබෝධි පැත්තට නැඹුරු වෙයි. අන්නේ ඒක බොජ්ජංගයක් සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ඒ සමාධියටත් නොඇලෙනකොට හිත බලවත් උපේක්ෂාවකට පත් වෙනවා. දැන් ඔන්න දැන් බල දැන් ඔන්න කෙනෙක් ඔය බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට යන්න 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 කොච්චරනම් දැන් ඔන්න මනාකොට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටියා. පළවෙනි පියවරේ ඉඳන් හිතා ඒ සිහියට නොඇලී සිහිය අවබෝධයේ අංගයක් බවට යාපත් කරගත්තා. ඊළඟට ධර්මාවබෝධයේ පිණිස යාගේ විමසීම යෝනිසෝ මනසිකාරි නුවණින් විමසීම අනිත්‍ය මනසිකාරයත් එයා බෝධි අංගයක් බවට පත් කරගත්තා. ඊළඟට එයා තුල යම් වීරියක් තියෙනවා නම් ඒ වීරියත් එයා බෝධි අංගයක් බවටම පත් කරගත්තා. අවබෝධයේ පිණිස ධර්මාවබෝධි අංගයක් බවට පත් කරගත්. ඊළඟට එයා භාවනා කරගෙන යනකොට එයා තුල යම් නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවද? ඒ ප්‍රීතියටත් නොඇලී ඒ ප්‍රීතියත් බෝධි අංගයක් බවට එයා පත් කරගත්. ඊළඟට එයාට ලොකු සැපයක් දැනෙනවා. කායික සැහැල්ලුව තුළ සමාධිය තුළ ලොකු සැපයක්. එයා සැපේටත් නොඇලී සැපයත් බෝධි අංගයක් බුද්ධංගයක් බවට පත් කරගත්තා. එතකොට තව දුරටත් එයාගේ සමාධිය ප්‍රබල වෙනවා. ඉහළ සමාධියක් වැඩෙනකොට එයා සමාධියටත් නොඇලී සමාධියත් අවබෝධ අංගයක් හැටියට දකින්න පටන් ගත්තා. දැන් හිත උපේක්ෂාවට පත් වුණා. දැන් හිත මධ්‍යස්ථයි උපේක්ෂාව. හැබැයි ඒක අවබෝධෙ නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් හිත මධ්‍යස්ථ නම් උපේක්ෂාව නම් ආයෙක නම් හරි කියලා. මතක තියාගන්න ඒ උපේක්ෂාව තුලත් තෘෂ්ණාව තියෙනවා. ඒ උපේක්ෂාවටත් හිත ඇලුම් කරන. ඒ උපේක්ෂාවත් පවත්තන්න ආස කරන. උපේක්ඛා සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ එයා ඒ බලවත් උපේක්ෂාවක් ඇද්ද? සමාධියෙන් මිදිච්ච බලවත් උපේක්ෂාවක් ඇද්ද? කිසිම දෙයකට නොඇලෙන නොගැටෙන මධ්‍යස්ත වූ යම් උපේක්ෂාවක් ඇද්ද? එයා ඒ උපේක්ෂාව පවා අවබෝධ අංගයක් බවට පත් කරගන්නවා. එයා උපේක්ෂාවට පවා නොඇලී ඒ උපේක්ෂාව පවා විදර්ශනා නුවණින් දකින්න පටන් ගන්නවා. මේක අනිත්‍යයි. මේ උපේක්ෂාවත් හේතුඵල මත පහළ වෙච්ච දෙයක්. ඒ උපේක්ෂාව තුළ පවා ගැඹුරින් විදර්ශනා වඩනකොට උපේක්ෂාවෙන් පවා හිත මිදිලා හේතුල යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකත් මිදිලා ඒ උපේක්ෂාවත් අවබෝධය අංගයක් බවට බුද්ධංග ධර්මයක් බවට පත් වෙනවා. අන්නේ විදිහට තමයි අරහත්ත්වයේ කරා ශ්‍රාවකේ හිත වඩාගෙන යන්නේ. එතකොට මේ බුද්ධංග ධර්ම හත වැඩෙනවා කියලා කෙනෙක් තුල තමා තුල හොඳට තේරුම් අරගෙන එකින් එක බොජ්ජංග ධර්ම වඩාගෙන යන ආකාරයේ අයිති වෙන්නේ ධම්මානුපස්සනා සතිපට්ඨාන කොටසට. එතකොට බුදුහාමුදුරුවෝ දැන් අපි මේ කතා කරපු ටික ධර්මයේ පෙන්නනවා. අපි චුට්ටක් දේශනාවේ තියෙන ආකාරයක් චුට්ටක් තේරුම් ගන්න බලමු. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සන්තං වා අජ්ජං. බුදුහාමුදුරුවෝ මේ බොජ්ජංග ධර්ම ගැන පෙන්නනකොට පෙන්නනවා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. මහණෙනි මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ මොකක්ද කොහොමද කියලා. ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අන්න යම් භික්ෂුවක් මේ ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට තමා තුළ සති සම්බොජ්ජංගය උපදිනවා. සතර සතිපට්ඨානෙ තුළ හොඳට සිහිය පිහිටලා තමා තුළ සති සම්බොජ්ජංගය උපදිනවා. ඒක ඉපදුනාට පස්සේ එයා හොඳට සිහියෙන් දකිනවා අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මා තුළ ආධ්‍යාත්මිකව පිහිටපු සති සම්බුද්ධංගේ සිහිය මා තුළ දැන් බුද්ධංග ධර්මයක් හැටියට පිහිටලා තියෙනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අසන්තංවා අජ්ජත්තං සති සම්බුද්ධංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජාන. තමා තුළ සති සම්බුද්ධංගේ තාම හොඳට පිහිටලා නැත්නම් මා තුළ තාම සති සම්බුද්ධංගේ පිහිටලා නැහැ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංග සුප්පාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ සති සම්බොජ්ජංගේ තමා තුළ උපදිනවද ඒකත් තේරුම් ගන්න. කියන්නේ තමා තුළ ඉපදිලා තිබෙන්නේ නැති දෙයක් තමන් භාවනා කරගෙන යනකොට තමා තුළ පහළ වෙලා උපදින්න පටන් ගන්නවා සති සම්බොජ්ජංග. ඒකත් තේරුම් ගන්න. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස. උපන්නා වූ සති සම්බොජ්ජංගය කියන්නේ තමා තුළ දැන් හටගෙන තියෙන සති සම්බොජ්ජංගය. භාවනාවේ පරිපූර්ණී හොති, භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවද? තංච පජානාති. එයා ඒකත් හොඳින් තේරුම් ගන්නවා. එතකොට අන්නේ විදිහට එයා ධර්මාවබෝධයේ අංගයක් හැටියට සති සම්බොජ්ජංගේ වඩන. එතකොට ඊළඟට ඒ විදිහටම සන්තං වාජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගා. අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති. තමා තුල ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදිනවා. ඒ හටගෙන තියෙනවා නම් තමා තුල ඉපදිලා තියෙනවා නම් ආ මා තුල දැන් ධම්මවිචේ ධර්මයේ නුවණින් විමසීම බොජ්ජංගයක් හැටියට නිවන් අවබෝධයේ අංගයක් හැටියට මා තුල වැඩෙනවා, මා තුල තියෙනවා, පවතිනවා කියලා හොඳට පජානාති නුවණින් දැනගන්න. ඒ වගේම අසන්තං වා අජ්ජත්තං ධම්මවිජේ සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං ධම්මවිජේ සම්බොජ්ජංගෝති පජානාති. තමා තුල ඉපදිලා නැත්නම් මා තුල ඉපදිලා නැහැ කියලා තමා තුල ඒ පිහිට තාම බොජ්ජංගයක් හැටියට මා තුල මේ විමසීම බොජ්ජංගයක් හැටියට වැඩිලා නැහැ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුප්පන්නස්ස ධම්මවිජේ සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. නූපන්නා වූ ධම්මවිජේ සම්බොජ්ජංගේ තමා තුළ උපදිනවද? තංච පජානාති. ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච උප්පන්නස්ස ධම්මවිජේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති. තමා තුළ හටගත්තා වූ දැන් මතුවලා තියෙන තමා තුළ හටගත්ත ධම්මවිජේ කියන්නේ ධර්මාවබෝධයේ පිණිස යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසීම බොජ්ජංගයක් හැටියට දැන් භාවනාවේ පරිපූර්ණී හෝති. ඒක භාවනා වශයෙන් පරිපූර්ණ වෙමින් වැඩෙනවා කියලා තංච පජානාති. ඒකත් තමා තුළින්ම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට එකින් එක සති, ධම්මවිජේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බුද්ධංග ධර්ම හත ගැනම ওই විදිහට බුදුහාඳුරෝ පෙන්නන. තමා තුල හට ගන්නවා, හටගෙන තියෙනවා කියලා නුවණින් දැන ගන්නවා. ඒක හටගෙන නැත්නම් බුද්ධංග ධර්ම මා තුල තාම ඉපදිලා නැහැ කියලා ඒක තේරුම් ගන්නවා. නූපන් බුද්ධංග ධර්මයක් උපදිනවා නම් ඒක දැන් ඉපදුනා කියලා තේරුම් ගන්නවා. හටගත් ආ වූ බුද්ධංග ධර්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා නම් ඒකත් හොඳට තේරුම් ගන්නවා. ඒ කියන්නේ තමා තුල වැඩෙන බොජ්ජංග ධර්ම හොඳට සිහියෙන් නුවණින් අවබෝධයේ අංගයක් හැටියට යා දකිනවා. මේ විදිහට දකින කෙනා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. යා ධර්මයේ තුල ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වාසය කරන ගමන් මෙයා මෙනෙහි කරනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එතකොට මා විතරක් නෙමේ බාහිර කෙනෙක් මේ ධර්ම මාර්ගයේ මේ විදිහටම වඩනවාද? ඒ අය තුල වැඩෙන්නේ මේ ස්වරූපයෙන්ම තමයි කියලා, බාහිර අය තුල බොජ්ජංග වැඩෙන ආකාරයත් මේ ස්වරූපයෙන්මයි කියලා එයා ඒකත් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුලත් බාහිර අය තුලත් මේ ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ ස්වරූපයෙන්ම තමයි කියලා යා ඒකත් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නවා වගේම යා ඒ බොජ්ජංග ධර්ම තුලත් සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒකෙත් හට ගැනීම දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒ බොජ්ජංග ධර්ම තුලත් නැතිවීම හේතු නිසාමයි මේව හටගන්නේ. බොජ්ජංග ධර්ම උපදින්නේ හේතු නිසා. ඒ හටගන්නා වූ සමුදය දකිමින් හේතු දකිමින් වාසය කරනවා වගේම ඒ බොජ්ජංග ධර්ම නැතිවෙන්නා වූ හේතුත් දකිමින් වාසය කරන සමුදේ වය කියන හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරන. ඊළඟට යා සමුදේ වය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින. එහෙනම් මොකක්ද ඒ දකින්නේ? ඒ තමයි අනිත්‍ය. ඒ බොජ්ජංග ධර්මයන් තුල පවා අනිත්‍ය දකිමින් අවබෝධයේ අංගයක් හැටියට ඒක පවත්වන. අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එතකොට එයා ඒ විදිහට වඩනකොට එයා තුල සතර සතිපට්ඨානයේ තුල පිහිටපු සිහිය සතිය තව දුරටත් අවබෝධයේ අංගයක් හැටියට ඒ සිහිය නැඹුරු වෙලා වර්ධනය වෙනවා. යාවදීව ඥානමත්තා. එයා තුල ඥානීය ප්‍රඥාව අවබෝධයේ පිණිසම නැඹුරු වෙලා වැඩෙනවා. පතිස්සති මත්තාය. ඒ සිහිය නිවන් අවබෝධය අංගයක් හැටියට වැඩෙන. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන්න බුදුරජාන් වහන්සේ වදාළා, යා කිසිම දෙයකට නොඇලී නොගැටි මේ සියල්ලෙන්ම නිදහස් වෙලා ධර්මානුපස්සනාව තුළ අවබෝධයේ පිණිස යා හිත වඩා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේකේ පාළි ඒ ගොඩක් කොටස් මං ටිකක් සාරාංශ කරලා ඔබට කිව්වේ අවසාන ටික. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මානුපස්සනා වැඩෙන ආකාරය. ඉතින් ඒ නිසා හැබැයි ධම්මානුපස්සනා මේ පටන් ගන්නකොට මේ භාවනා කරන්න පටන් ගත්ත තැන ඉඳන් බොජ්ජංග වැඩෙනව නෙමෙයි. ඒක ධර්මයේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන බොජ්ජංග සංයුක්තේ එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, යම් කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වුණාද, එතන ඉඳන් එයා ඉතිරි සංයෝජන ප්‍රහාණය වීම පිණිස බොජ්ජංග ධර්ම වඩනවා කියලා. කියන්නේ මේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තද, සෝවාන් ඵලයට පත් වුණාද, චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගත්තද, එයා එතනින් එහාට බොජ්ජංග ධර්ම හැටියට. කලින් කෙනෙකුට සිහිය, ධම්ම විජය, වීරිය, ප්‍රීති, පස්සද්ධිය ඔය තියෙනවා තමයි. ඒවා එක එක මට්ටමින් තියෙනවා. හැබැයි ඒවා බොජ්ජංග හැටියට වැඩෙන්න පටන් ගන්නෙ සෝවාන් මට්ටමින් එහාට. එතනින් එහා තියෙනවා. දැන් අපි ගමු සතර සතිපට්ඨානෙ පිහිටපු සිහියක් තියෙන. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට තාම වැඩිලා නැහැ. කෙනෙක් තුල යෝනිසෝ මනසිකාරි ධර්මාවබෝධයේ පිණිස අනිත්‍ය මනසිකාරි යෝනිසෝ මනසිකාරි තියෙනවා, ධම්ම විජය තියෙනවා. හැබැයි තාම බුද්ධංගයක් හැටියට බලවත්ව වැඩෙන්න ආරම්භ වෙලා නැහැ. කෙනෙක් තුල වීරිය තියෙනවා. සෝවාන් වෙන්නත් වීරියක් තියෙන්න එපා, සීල් රකින්නත් වීරියක් තියෙන්න ඕනේ. හැම දෙයකටම කුසල් වඩන්න වීරියක් අවශ්‍යයි. හැබැයි ඒ වීරිය තාම බුද්ධංගයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන්න බලවත් වෙලා නැහැ. එතකොට මේ කියන සති ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ අංග. දැන් අපි ගමු භාවනා කළ ධ්‍යාන වඩපු කෙනෙක් ඉන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර ධ්‍යාන ඉහළට උපදවා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අරූප ධ්‍යාන වලටම, හතරවෙනි ධ්‍යානෙටම හිත වඩා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට යාට සමාධියක් තියෙනවා. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට වැඩෙන එකක් නෙමෙයි. යා සමාධියට ඇලුම් කරනවා, ආස කරනවා, සමාධිය උපාදාන කරගෙන ඒ සමාධිය තුල ඉන්නවා. ඒක බොජ්ජංගයක් වෙලා නැහැ. එතකොට මේ කියන අංග බෝධි අංග හැටියට, බොජ්ජංග හැටියට වැඩෙන්නේ අවබෝධයේ තුලයි. ධර්මාවබෝධයේ පිණිසමයි මේ බෝධි අංග වැඩිගෙන යනවා කියන්නේ ඒකේ කෙලවර උතුම් අරහත්ත්වයට පත් වීම, සියලු කෙලෙසුන්ගෙන් මිදලා නිවන කරා යෑම. ඉතින් ඒ පිණිස වැදගත් වෙන ඉතාම වටිනා ගාම්භීර ධර්මදේශනාවක් තමයි ඔබට සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරල කරමින් අද අපි ඔබට කියලා දුන්නේ. ඉතින් මේ දේශනා පිළ ඉතාම වැදගත් සතර සතිපට්ඨානේ ඉතාම පිළිවෙලකට කොටසින් කොටස අපි ඔබට කියමින් මේ සිදු කරපු ධර්ම දේශනා පෙළ. ඉතින් ඔබ ඔබේ ජීවිතයේ තුල ටික ටික හරි පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට පියවරෙන් පියවර හරි ඉදිරියට යන්න උත්සාහයක් ගන්න. අන්න එතකොටයි ඔබ බුද්ධ ශාසනය තුල සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ. අපිට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා, දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණා, ෂණ සම්පත්තිය ලැබුණා, ඒ ධර්මය අහන්න ලැබෙනවා, කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙනවා. බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් අදටත් ඒ පිරිසිදු ධර්මය තාම තියෙනවා. හැබැයි විකෘති වෙගෙන ගියේවත් තියෙනවා. හැබැයි පිරිසිදු ධර්මයක් ඒ අතර තියෙනවා. හරියට පිරිසිදු රත්තරන් තියෙන අතරෙම ව්‍යාජ වර්ගත් ඒ විදිහටම ලෝකේ තියෙනවා වගේ ධර්මයේ ස්වරූපෙන් අධර්මයක් තියෙනවා. හැබැයි හරියට රත්තරන් ගැන දන්න කෙනා අරවට රැවටෙන්නේ නැතුව රත්තරන් අඳුන ගන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එතකොට හොඳ දක්ෂ රත්තරන් ගැන දන්න කෙනෙක් කවදාවත් ව්‍යාජ වර්ගවලට රැවටෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාඳුරු පෙන්නවා, මහණෙනි මේ ධර්මයේ ගැන හොඳින් දන්න, ධර්මයට ගරු කරන, ධර්මයේ ඉගෙනගත් ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ. එයා දන්නව අහනකොට මේ ධර්මයේ නෙමෙයි, මේ බුද්ධ වචනයක් නෙමෙයි කියලා. ඒ නිසා නිවර්දි ධර්මය හඳුනාගෙන ඒ ධර්මයේ තුල අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මානුශාසනාව උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගයේ ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සැමට තෙරුවන් සරණයි.